ගරු කේරිය රඹුකැලල එතුමා විනාඩි 15 ඔබතුමාට
15යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තාමත්ම වැදගත් ශ්‍රීෂයන් කීපයක් 158 රාජ්‍ය විවසා කන්ද උඩු රට උරුමය සහ මනුහර සංවර්ධන අමාත්‍යාංශය, 51 ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, 52299 විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය වැශේෂයන් සාකච්ඡා කිරීමේදී මට අවස්ථාව ලබාදීම සම්බන්ධ තුමාට ස්තුතිවන්ත වෙනවා. ආරම්භයේදීම මං කියන්නට ඕනේ, ලෝකයේ සෑම දියුණු රටකම විද්‍යා හා තාක්ෂණ කියන අමාත්‍යාංශය නන් කැබිනට් කියන එක හරි පුදුමයක්. ඒක වෙන්න බැහැ. මම රටවල් ගණනාවක කියන්නම්. සමහරක් විට කොරියාවේ තා විශාල දියුණුවක් තියෙන රටක් හැටියට ගත්තොත් එක ප්‍රොටෝකෝල් එකේ හැටියට තුන්වෙනියට තියෙන්නේ සයන්ස් ඇන් ICT කියන විෂය. ප්‍රෙසිඩන්ට්, ප්‍රයිම මිනිස්ටර්, ඩිප්‍යුටි ප්‍රයිම මිනිස්ටර්, එඩියුකේෂන්, ඩිප්‍යුටි ප්‍රයිම මිනිස්ටර්, ෆිනෑන්ස් ඇන් එකනමි, දැන් සයන්ස් ඇන් ටෙක්නොලොජි. ඒ වගේම තමයි එක යුගයක මීට අවුරුදු 18කට 19කට ඉස්සෙල්ලා මම මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන කාලේ මූලික වශයෙන්ම එවකට හිටපු මුදල් ඇමැත්තුමත් එක්ක සාකච්ඡා කරේ දිගින් දිගටම විද්‍යා තාක්ෂණයේ තියෙන වැදගත්කම සහ ජාතික දළදේශීය නිෂ්පාදනයට වෙන් කරන මුදල සාපේක්ෂිකව ගත්තොත් ඉතාම කනගාටුදායක තත්ත්වයක්, සෝචනීය තත්ත්වයක්. අද මේ රටේ විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් යටතල පහසුකම් ගැන කතා කරනකොට මේක තමයි ලෝකේ ධනවතුන් ගත්තොත් වැඩි කොටසක් ඉන්නේ ටෙලිකමියුනිකේෂන් එකෙන් හම්බ කරපු අය. බිලියනේස්ල ගාන ගත්තොත් පළවෙනි 150ක් විතර තියෙන්නේ ටෙලිකමියුනිකේෂන් එකට සම්බන්ධ. ICT මම ආඩම්බර වෙනවා. හැබැයි මේ ICT බිල් එක පාර්ලිමේන්තුව ගෙනාවේ මම එදා. 5-7 එක්ක ICT ආයතනය ආරම්භ කරන වෙලාවේ. සයන්ස් ඇන් ටෙක්නොලොජි මිනිස්ටරිය. හැබැයි මේ අය වෙනුත් එදා තිබ්බටත් වැඩි අඩු මුදලක් තමයි වෙන් කරලා තියෙන්නේ. ගානේ හැටියට 5.14 billion. හැබැයි ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 0.02. මේක තමයි එදා උනේ. හැබැයි මට එදා හැකියාවක් ලැබුණා මේක 100%ට වැඩි කරගන්න. මේ ඉතා අත්‍යවශ්‍ය කරුණක් හැටියටයි මම දකින්. මොකද හේතුව උදාහරණයට ගත්තොත් කොරියාවේ පෞද්ගලිකංශය ගත්තොත් එක ආයතනයක ඔවුන් වෙන් කරනවා 7%. 7% ඔවුන්ගේ ලාභයෙන් නෙමෙයි, පිරිවැටුම turnover 7% වෙන් කරනවා research development and welfare. ඒ welfare එකෙන් තමයි ඔවුන් ඔලිම්පික්ස් ක්‍රීඩා උළෙලට අනුග්‍රහය දක්වන්නේ, ලෝක පාපන්දු තරගයට අනුග්‍රහය දක්වන්නේ. හැබැයි අවුරුදු 20කට ඉඳන් 5%කට වැඩිය ඔවුන්ගේ පිරිවැහෙන් ඔවුන් වියදම් කරනවා විද්‍යා තාක්ෂණ දියුණුව වෙන. ඒ නිසා තමයි අද Samsung ආයතනයේ මම නම කිව්වා. මේ තත්ත්වයට ලී කියන පුද්ගලයා පටන් ගත්තේ පෙට්ටි TV එකකින් අවුරුදු 1965. අද ලෝකේ සෑම රටකම වැඩිම මාකට් ෂෙයා එකක් එහෙම නැත්නම් වෙළඳපොළ කොටසක් අයිති හිමි ආයතනයක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තව රටවල්වල, දියුණු රටවල්වල තියෙන ක්‍රමවේදයක්. ප්‍රධාන කම්පැනිස් වලට ආයතන වලට ආරාධනා කරනවා යම් කිසි විදිහේ සයන්ස් ඇන් ටෙක්නොලොජි ඩිවලොප්මන්ට් වැඩසටහනකට, විද්‍යා තාක්ෂණ සංවර්ධන වැඩසටහනකට කළ ඒ සම්බන්ධව පර්යේෂණ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබලා දෙනවා. ඕනේ රිසෝස් එක එහෙම නැත්නම් ඒක රාජ්‍ය මුදලට අමතරව ඒ පෞද්ගලිකංශයෙන් එකට පූල් එකක් හදනවා. එක්කෙනෙක් කියනවා $1 million, අරයා $2 million. ඒ ආකාරයෙන් ඒ රිසර්ච් එක කරනවා. රිසර්ච් එක කරලා රිසර්ච් එකේ රිසල්ට් එක ආපුවාම ඒ රිසල්ට් එක බිඩ් කරනවා. එහා හිතනවා බිට් කරලා ආයතනය ගන්නවා අනිත් ආයතන වලට බෙදපු දීපු මුළු මුදල ආපහු ලබා දෙනවා. ක්‍රමවේදයන් හදලා තියෙනවා රාජ්‍ය අනුග්‍රහයට අමතරව පෞද්ගලික අංශය මේට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ඒක ඉතා වැදගත්. ඒ නිසා මම හිතනවා දැන් උදාහරණයකට ගන්න අද දවසේ මේ රටේ කිරිපිටි ප්‍රශ්නයක් තියෙනවා. ආනයන කිරිපිටි වල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට බෑයට උත්තරයක් දෙන්න. මොකද්ද මේ රට? විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට කිසිම පැකිලීමක් නැතුව තියෙන්නට ඕනේ. ඔබතුමාට පෞද්ගලිකව නෙමෙයි මම මේ කතා කරන්නේ. මේක තියෙන ඔබතුමාට මේක හොඳ වෙයි. මොකද ඊගාව ආයවැයේදත් ඔබතුමා හිටියොත් ඒ ගැන කතා කරන්නට පුළුවන් වෙයි. මේ මේ අවශ්‍යතාවය. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? එංගලන්තේට අරින්න වෙලා තියෙනවා.
Can I have the mic, sir, please? අපේ අමාත්‍යාංශයට තියෙන SLS ආයතන යටතේ අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් එක එක අදහස් දැක්වුවාට අපිට හැම වෙලේම ඒ අදහස් වලට උත්තර දෙන්න අවශ්‍ය
නැහැ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි පරීක්ෂණ කරලා ඒ සම්බන්ධයෙන් අපි මතය ප්‍රකාශ කරලා තියෙන්නේ.
ඕවා සුදයාමතුමා ඒකේ ප්‍රශ්නේ ඒකද මේ මම කියන්නේ වෙන ප්‍රශ්නයක්. මම කියන්නේ Science and Technology Ministry must be the authority on this. You can't get views from all us sundry and, you know, and accept it. Science and technology must be the authority on things like this. Last word. Because otherwise, what is the idea of having a science and technology ministry?
I won't disturb you. We have the last word on that as well. The standards are given by us. But then there are so many opinions and there are so too many cooks also.
See, this is exactly what I'm saying. You will have to throw out the opinions. Then if you have to get opinions, there will be 101. And the company is being sponsored. I mean, this is a naked truth. You cannot get behind it. They have been sponsored. Ministers downwards have been sponsored by this milk powder company. They are talking of $30-40 million annual turnover. So obviously, you need to put your foot down. And unfortunately, you are not in the cabinet to do that. This is what I say. Now that you have that they have created, science and technology should be the non-cabinet. I can understand this.
And I think you're spot on that. We have, but so many, everybody has opinion, so anybody can give opinion. So when the opinion comes sometimes from one of the government ministers, then it's a bit of a problem for us also too. We can't get into a tussle.
That's exactly what I'm saying. You should be able to override all that. And the government must make as a policy, must accept that the science and technology will have the last. I mean, what is the big idea, right, of having a science and technology ministry? Huh? Give him a promotion.
I think the only solution, as the Sabhanayaka said, promotion for me in the cabinet. No, that's not the case. No, the opinion as people can have different opinions. But we have given a firm decision on that. So opinions can be given, but the final verdict has been given by us.
You see, my point still, you didn't get it. Your final decision is not the final decision of the minister concerned. that has to be sorted out. I mean, it's so funny. It's hilarious. No? I mean, you have a minister dealing with the subject, and that is not being considered, and his own opinion is being taken forward. I mean, where do you stand there? Where do you stand on this? So, obviously, but I don't want to get involved in this. I will share my experience with you. During our time, I think Honorable Kiriyalla will remember this, Kandy Lake ke tibba loku issue ekak. Algae farming. You remember. Mekata genawa visala mudalak wedan karala World Bank assistance and all that okkoma karala kaalekata hariya aaye tika kaalekin eka dathuwa giya. Eka thamai attha tatte tibbe. අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඉන්විටේෂන් එකක් දුන්නා through internet ලෝකේ අපේ ඉන්න සයන්ටිස්ට්ලට ලංකාවෙන් බැහැර වෙලා ඉන්න සයන්ටිස්ට්ලට අපිට මේකට උදව් කරන්න කැමති අය කියලා. Believe me, more than 30 people applied and they said they are well off. They have been there for 20, 30 years. They don't need any assistance in terms of financial or transport or anything. But if you are given the opportunity to serve this country, we will come back. And three people came, and one of the chaps are still in, one of the professors are still in the science, one of the institutions today. Right. Then one of the scientists came out with a proposal. I will lucky way. Make a hetuwa මාළු පොපියුලේෂන් එක විශාල වැඩි. එනිසා ඔවුන්ගේ එක්ස්ක්‍රීට එහෙම නැත්නම් ඔවුන් පිට කරන ඒක ෆර්ටිලයිසර් එකක් වෙනවා. එනිසා බොහොම සරල කතන්දරයක් කියේ මාළු ටික කොහට හරි ගිහිලා දාන්නයි කිව්වා. අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මාලිගාව ඉස්සරහා මාළු වාන්න බෑනේ. එනිසා ඒ වෙලාවේ මහවැලි අමාත්‍යංශයත් එක්ක කතා කරලා විශාල වශයෙන් මාළු අයින් කරලා රන්දෙනිගලට ගිහිල්ලා රිලීස් කරන්න අපි වැඩසටහනක් කරා. එතනින් පස්සේ ඇල්දි ප්‍රශ්නේ අවසන් වුණා. රුපියලක් අපිට වියදම් කරුනේ නැහැ. ඒ නිසා වයිතනම් මේ විද්‍යා හා තාක්ෂණ කියන අමාත්‍යංශය වැදගත්කම මීට වැඩිය ඉස්මතු කරලා පෙන්වන්නට ඕනේ. ඩිජිටල් යටතල පහසුකම් අපි මේ කතා කරනවා. මේ මිලේනියම් චැලෙන්ජ් ගැන කතා කරනවා. විශ්වයේ ශතවර්ෂය ගැන කතා කරනවා. හැබැයි අපේ ක්‍රියාකලාපය 15 වෙනි ශතවර්ෂයටත් පස්සට යන විදිහට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කවුරු හරි මේකට තර්ක කරන්නට පුළුවන්. මේ කැබිනට් එක 30 තියාගන්න ඕනින්ද මේ ප්‍රශ්නයක වැරදි. කොරියාවේ කැබිනට් එක 17යි. මිලියන 60ක් ඉන්නවා. ලෝක ජනගහනයෙන් 0.67ක් වෙනවා. ලංකාවේ ඉන්නේ 20.9යි. එහෙමනම් ඒක තෝරා ගැනීමේදී මම හිතනවා ඒකට දෙන්න ඕනේ ප්‍රමුඛත්වය මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ කියන එකයි මගේ විශ්වාසය. එනිසා ගරු ඇමතුමනි, ඔබතුමා තරුණ ක්‍රියාශීලී ඇමතිවරයෙක්. මම විශ්වාස කරන මේ කරුණ සභා නායකතුමා මෙතන ඉන්න කැබිනට් එකේ මිනිස්සුන් කතා කරලා මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වැඩේ කෙරෙන්නේ නැත්නම් ඩිජිටල් යටතල පාර්ශ්වකම් ඩිජිටල් පාක්ස් මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා මැලේසියාවේ ඩිජිටල් පාක්ස් හදලා අද අපි ඒකේ පිළිකන්නේ වැටලා ඉන්නවා. අනේ මගේ වෙනම දැක්මක් තියෙනවා වෙනුවෙන්. වෙනම කියවීමක් තියෙනවා. ඒ කියවීම තමයි හැම වෙලේම අපි කියනවා අපි වලි ගියල්ලා නැ දැන් අපිට ඉස්සරහින් හුඟක් අය ගිහිල්ලයි කියලා. මම හිතන්නේ ඒක වැරදි. අපිට හිතන්න තියෙන අලුත් විදිහකට. එයා බිලියන ගාණක් වියදම් කරලා තියෙනවා එතෙන් දෙන්න. අපි පටන් ගන්න පුළුවන් එතන. අපිට එතෙන් මේ රිසර්ච් කරලා අවසාන ප්‍රතිඵලයක් ගන්න ඕන අවුරුදු ගාණක් බිලියන ගාණක් වියදම් කරලා එතෙන් දැවිලා තියෙනවා. ඔබතුමා හෙට පටන් ගන්නවා නම් පටන් ගන්නේ බිලියන ගාන වියදම් කරපු කැතන නෙමේ එක නිදන් ඉස්සරහට යන්නේ. ඒ නිසා think positively. ධනාත්මකව හිතන්න. මේක හැම වෙලේම අපි ඍණාත්මකව හිතන්නේ බෑ බෑ බෑ. කොහෙද සල්ලි තියෙන්නේ? ඔයාට කොහොමද වියදම් කරන්නේ? ඇත්ත. මාළු මාකට් එකේ ගිහලා මාළු එකුණුවාගේ නෙමේ සයන්ස් සෙන්ටර් එකට ජඩකේ දාලා හෙට රිසල්ට්ස් එන්නේ නැහැ. ඒ නිසා තමයි මේක පස්සට තල්ලු කරන්නේ. ඒ නිසා තමයි මේක පස්සට තල්ලු කරන්නේ. එහම තල්ලු කරන්න දෙන්න එපා. රටේ අනාගතය පවතින්නේ මේ විෂයන් දෙක. මේ විෂයන් දෙක ගැන හැම වේදිකාවකම කතා කරනවානේ. 20 ශතවර්ෂයේ අලුත් දැක්ම කියලා. හබ් එකක් කියනවා. හැබැයි මේ හබ් එකේ ඒ සම්බන්ධව ක්‍රියා කරන්න ඕනේ ආයතන දෙකම නන් කැබිනට් කරලා ඕන් පැත්තක තියලා දලදේශීය නිෂ්පාදනයේ 100%ක්වත් වියදම් කරන්න.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහනුවර උරුමයන් ගැන කතා කරනකොට මම ඉතාමත්ම සතුටු වුණා. මගේ මිත්‍රයා කරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ප්‍රබල අමාත්‍යංශයක් ලබාගෙන 2015 පත් වෙනකොට පෞද්ගලික සතුටුට එතුමත් එක්ක මම අපි කරපු වැඩපිළිවෙලකට සම්බන්ධ වෙලා මගේ කතාවෙත් මම ප්‍රසිද්ධේම කීවා. හැබැයි ඇති වෙලා තියෙන සංවර්ධනය සම්බන්ධ ඔබතුමා දන්නවා 2013 අපි සාකච්ඡා කරේ හිරස්ස කළ ඉඳන් බූවැලිකට එනකන් කනල් එක ෆෝලේ. හැබැයි අද ඊට අවුරුදු 6කට 8කට පස්සෙත් මේක කතා කිරීම ලැජ්ජ සහගතයි. මොකද අපි අර විද්‍යාවත් එක්ක අර ජන මිත්‍යාවන් සහ මේ කරන්න බැරි දේවල් ලෝකේ කොහෙද තියෙන්නේ? යන්නකෝ කොරියාවට, යන්නකෝ ප්‍රංශයට. මොන තරම් ටනල්ස් ගොඩක් තියෙනවද? චීනේ මෑතකදී. නමුත් එදා ඉඳන් මෙතුමා කීවා සෝල් වල තියෙනවා සෝල්ල තියෙන යට වෙනම සිටි එකක්. ඉතින් මේවා මේ මිත්‍යා කතාවලට යට වෙනවා කියන්නේ මේ රට පසුගාමිත්වයට යට වෙන්නේ. එදා ABB එකත් එක්ක කතා කරලා මුදල් ගැන කතා කරලා එස්ටිමේට්ස් හදලා සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලා තිබ්බේ. පළවෙනි DDC එකේ ජනාධිපතිතුමත් එක්ක ඔබතුමත් පැමිණලා හිටපු කොළඹ නුවර මම බොහොම පැහැදිලිව කරුණා කරලා මේ ටනල් එක කරන්න. මොකද වැවරවුමේ තියෙන ප්‍රශ්නේ රෙස්පිරේටරි ප්‍රශ්න දරුවන්ගේ පෑගානක් යන්න තියෙන ප්‍රශ්න මං හිතනවා ඒකට යන ඉන්වෙස්ට්මන්ට් එක ගත්තොත් ආයෝනේ ගත්තොත් ඒක අවුරුදු 10කට ඉස්සෙල්ලා රිකව කරගන්න පුළුවන්. අපි දන්නේ වාහනවල තියෙන ඉන්වර්ෂන්. ඊගාවට පෙට්‍රල් පිච්චෙල්ල ඉන්ධන ඊගාවට ඒවට තියෙන ස්පෙයා පාර්ට්ස් දරුවන්ට වෙන අසහනය දරුවන්ගේ තියෙන පපු යමාරුව හොඟ දෙනකොට ලංග් ප්‍රොබ්ලම්ස් එහෙම නැත්නම් රෙස්පිරටරි ඉෂුස් මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්න නිසා. බැබේ මාලිගාව ගාව පාර වැහුවා ඒක ගැන දැන් තර්ක කරලා වැඩක් නැහැ. ඒක එතන තියෙනවා. හැබැයි ඒකට විකල්පයක් හැටියට මේ වැඩ පිළිවෙල අවුරුදු 8ක් කිව්වම මේක කිරියල් නැමතුමා මේකේ තරම් සතුටුදායක තත්වයක් නෙමෙයි. ඉතින් මහයියාගේ ඒකට තන්නේ අරුප්පල ප්‍රශ්න. මෙතුමා ආරම්භ කරා. අවුරුදු 4ක් වෙනවා. තාම විතාල අපහසුතාවකින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ මං හිතන්නේ දැන් ඔබතුමා එතන නැහැ. මං ඒ ගැන කනගාටු වෙනවා. මොකද අපි බලාපොරොත්තු වුණා නෝර අපි විශාල වැඩ කොටසක් කරලා තිබ්බා මහා මාර්ග සහ සංවර්ධන වැඩ පිළිවෙල. ඊගාව වැඩ කොටස ඉතුරු ටික ඔබතුමාට කරන්න ශක්තිය ලැබෙයි කියලා අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරා. අපි දේශපාලන වශයෙන් මතවාද වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි අපි මහනුවර දිහා බලන්නේ මේ රටේ ඓතිහාසික නගරයක් හැටියට. ඒ නගරයේ දියුණුවට පක්ෂපාත ජාති ආගම් කුල ભેද තියන්න ඕනේ නැහැ. ඒකට කවුරු හරි කෙනෙක් බැටින් එක රිලේ එක අරගෙන යනවා නම් එයාට පූර්ණ සහයෝගය දිය යුතුයි. ඒ නිසා ඔබතුමාට වෙන් කරලා තියෙන මුදල් කපලා ඔබතුමා පැත්තක තියලා ඔබතුමා ගෙනිච්ච වැඩගත් වැඩපිළිවෙල වල පැත්තක දාලා මේ 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 තත්වයට හේතුපාදක වෙන්නේ මොකක්ද? කොහොමද කියන එක හොයලා බලන්න වෙයි. මොකද රටක පලාතක දියුණුව සහ ඒ අනාගතය පැවතිය යුත්තේ ආකාරයෙන් කියන එකයි තියෙන ඒ සියල්ල. මං හිතනවා මං අපි කියන ද ප්‍රයෝරිටීස් හැස් බීන් මික්ස්ඩ් අප්. Nobody knows. It's just I don't know how you call it a scientific manner in which you appoint the cabinet members or you term them or name them or give them the subject allocation. It's again hilarious. Right? So you've been a very senior minister, being the leader of the house. I think you should have a better, bigger responsibility in carrying out the development work and particularly the leader of Kandy. I think it's high time that you discuss. I don't know whether you are waiting till the end of the year so that there will be a change and then you will be again a supportive MP for us.
Thank you.
Thank you.
ගරු ඉරාණි වික්‍රමනාත් මහත්මයා ඔබතුමාට විනාඩි 10යි.
නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂයෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් විද්‍යා තාක්ෂණ හා රාජ්‍ය ව්‍යවසාය ගැන කතා කරන මොහොතේදී මම විශේෂයෙන්ම තාක්ෂණය ගැන කරුණු කීපයක් එකතු කරන්න කැමැතියි. අද ගරු සභාවේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා විශේෂයෙන්ම කතා කළා මතභේද ගැන කතා කළා. ඒ වගේම මිත්‍යාවෙන් විද්‍යාවට ඇතිවෙන බලපෑම ගැන. ඔහුගේ තර්කය හොඳ තර්කයක්. අපේ සමාජයේ වැඩි වැඩියෙන් විද්‍යාත්මක විය යුතුයි කියන එක. ඔහු උදාහරණ හුඟක් සඳහන් කළා. ඒවා කතා කරන්න මේ මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔහු ඒ වගේම සඳහන් කළා පාසල් ඇඳුම වුණත් විද්‍යාත්මක විය යුතුයි කියලා. මට එතකොට පොඩි මගේ පුද්ගලික අත්දැකීමක් මතක් වුණා. මම ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට ගියා. ඒ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉන්නකොට මම ඒ වාර්ෂිකව ශිෂ්‍ය නායකයන්ගේ ඡායාරූපය ගන්නකොට ඒ ශිෂ්‍ය නායක ඇඳුම ඇඳගෙන එන්න ඕනේ. මම ජාතික ඇඳුම ඇඳගෙන ඒ ශිෂ්‍ය නායක ඡායාරූපයට පැමිණුණා. පැමිණිලා වෙලාවේදී විදුහල්පතිතුමා එක්ක විශාල කලබලයක් ඇති වුණා. මාව කාමරයට ගෙනල්ලා ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට මාව ප්‍රශ්න කරලා ඊට පස්සේ විදුහල්පතිතුමා අන්තිමට කිව්වා මේ ශිෂ්‍ය නායකයන්ට යුනිෆෝම් එකක් තියෙනවා. ඒ යුනිෆෝම් එක තමයි අඳින්න ඕනේ ජාතික ඇඳුම නෙමෙයි කියලා. ඒ වෙලාවේ මට තීරණයක් ගන්න වුණා. මම විදුහල්පතිතුමාගේ වචනයට අවනත වෙනවද නැත්නම් මම හරි කියන තැන මම සිටිනවද කියලා. මම මේ අවස්ථාවේදී ගත තීරණය මම අදත් හිතනවා හරි කියලා. මම විදුහල්පතිතුමාගේ තීරණයට අවනත වෙලා නැවත ගිහිල්ලා ඇඳුම් මාරු කරලා ඇවිල්ලා ඒ ශිෂ්‍ය නායක ඒ ඡායාරූපයට ඉඳගත්තා. නියෝජ්‍ය කතානායකතුමනි මම මෙතන කියන්නේ මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා විද්‍යාත්මක පදනම වැදගත් කියලා. නමුත් දරුවන් ශිෂ්‍යයන්ට ආපුහාම කීකරුභාවයත් වැදගත් වෙනවා. මම හුඟක් දුක් වුණා මේ සතියේ රූපවාහිනිය දකිනකොට මේ අවුරුදු 10ක විතර දරුවන් පාරට බස්සලා විදුහල්පති කෙනෙකුගේ මාරු වීම ගැන මේ කුඩා දරුවන් මේ බෝඩ් අල්ලගෙන පාරේ ඉන්නකොට මම හුඟක් දුක් වුණා ඒක ගැන. මොකද මං හිතන්නේ දරුවන්ට විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ, කීකරු වෙන්න ඉගෙන ගන්න ඕනේ, සදාචාරය අපි උගන්වන්න අවශ්‍යයි. ඉතින් විද්‍යාව වැදගත්. නමුත් සදාචාරය මම කියනවා ඊටත් වැඩිය වැදගත් කියලා, කීකරු වීම ඊටත් වැඩිය වැදගත් කියලා. අද අපි මෙතන කතා කරන්නේ මේ ඩිජිටල් විප්ලවය ගැන තමයි කතා කරන්නේ. මොකද කාර්මික විප්ලවයක් ඇති වුණා. දැන් ලෝකයේ ඇතිවේගෙන යන නව විප්ලවය ඇවිල්ලා ඩිජිටල් විප්ලවය. ලෝකයේ එක අතට එක මිටකට ගන්න විප්ලවය තමයි මේ ඩිජිටල් විප්ලවය. 2002 එදා හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, උයි මිලින්ද මොරගොඩ ඇමතිතුමා මමට ආරාධනා කරලා කිව්වා කොහොමද අපි මේ තොරතුරු තාක්ෂණය පාවිතා කරන්න කියලා. මම බැංකුවේ ඉන්න ගමන්ම අපි මේ ඊ ශ්‍රී ලංකා කියන ව්‍යාකෘතියක් හැදුවා. මේ ව්‍යාකෘතිය හදලා ඒ ව්‍යාකෘතිය හරහා තමයි ICT ඒජන්සි එක තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය අපි විවෘත කළේ. මට වාසනාව ලැබුණා ඒ අවස්ථාවේදී ඒකේ පළවෙනි සභාපති වෙන්න. ඊට පස්සේ ඒ ඩිජිටල් කරණේ අපි පටන් අරගෙන විප්ලවයක් ඇති කරගෙන යනකොට තිබුණ දර්ශනය ඇලිවිල්ලා මිහින්තලේ සීප්පුකොළඹ ගමේ ඉන්න ඒ මගේ නැන්දට කොළඹට එන්නේ නැතුව පාස්පෝර්ට් එකක් ලබා ගන්න එතන ඉඳලම ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම තමයි මගේ දර්ශනය වුණේ. නැත්නම් ඒ මගේ නැන්දා කොළඹට ඇවිල්ලා ඒ ආයුධුම් පත්‍ර දාලා නැවතත් තව දිනක ඇවිල්ලා ඒක එකතු කරලා ඊට පස්සේ පාස්පෝර්ට් එක එකතු කරලා ඒ ගමන යන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරන්න මහපාරෙන් එන නෙමෙයි ඩිජිටල් පාරෙන් ඇවිල්ලා ඒක විසඳන්න තිබෙන දර්ශනය. අපි ඒක 2002 පටන් ගත්තා. 2004 අවාසනාවකට අපිට රජයේ අහිමි වුණා. අහිමි වුණ වෙලාවේ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. බාර දුන්නහම අද මෙතන නොහිටියත් මහාචාර්ය තිස්ස විතාරණ මතක් කරන්න ඕනේ. ඔහු ඒ ලිපිය බාරගත්තේ නැහැ. ඔහු කිව්වා නෑ ඔබ ඉඳලා මේ වැඩේ ඉස්සරහටම ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා මම 2004 ලෝක බැංකුව එක්ක සාකච්ඡා කළා තවත් ඩොලර් මිලියන 60ක් එදා තිබුණ රජයට ලබා දෙන්න ක්‍රියාත්මක කළා මේ ඩිජිටල් වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. නමුත් අවාසනාවකට 2005 විතර වෙනකොට මේ ඩිජිටල් විප්ලවය, තොරතුරු තාක්ෂණ විප්ලවය අවාසනාවකට දේශපාලනීකරණය වුණා. අපේ දර්ශනය වෙලා තිබුණේ මේ රටේ මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා මේ රටේ අපනයනය වැඩි කරන්න. එදා ඩොලර් බිලියන මිලියන 200ක විතර අපනයයක් තියෙන්නේ නැති අද ඩොලර් මිලියන 1.2ක් ඩොලර් බිලියන 1.2ක් ඩොලර් මිලියන 1200ක අපනයනයක් මේ රටෙන් යනවා. අද අපේ රටින් යන අපනයන වලින් හතරවෙනි තැන ගන්නේ තොරතුරු තාක්ෂණය. කෙටි කාලයකින් මේක පළවෙනි තැන ගන්නට පුළුවන් කෙටි කාලයකින්. අනික් එක මේ තොරතුරු තාක්ෂණය අපනයනේ තියෙන යහපත් පැත්ත ඇවිල්ලා එකතු කළ අගය දිහා බලපුවාම මේකේ එකතු කළ අගය 95%ක්ම වෙනවා එකතු කළ අගය. දැන් අපි ඇඟලුම් කර්මාන්තයේ ගත්තොත් එකතු කළ අගය 50%ක් විතර වෙනවා. මොකද අපි ආනයනය කරන්න ඕනේ, අපනයනය කරන්න එකතු කළ අගය 50%ක් විතර සමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේකේ 95%ක්ම එකතු කළ අගය ඇති වෙනවා. ඉතින් අද අපිට වාසනාවකට මං හිතන්නේ ලක්ෂ්මන් කිරියල් අපේ ජේෂ්ඨ ඇමතිතුමා එකඟ වෙයි. තරුණ පෙනුම තියෙන වෘත්තීය වේදීන් දෙන්නෙක් ඉන්නවා, විද්‍යාව භාරව සුජීව සේනසිංහ ඇමතිතුමා, ඒ වගේම තාක්ෂණය ඩිජිටල් කරණය භාරව අජිත් පෙරේරා ඇමතිතුමා ඉන්න දෙන්නම වෘත්තීය වේදීන්. මං හිතන්නේ මේ දෙන්නට අපේ රට ඊළඟ තැනට ගෙනියන්නට පුළුවන්. මොකද මේ විෂයන් තමයි රටේ අනාගතයට වැඩියෙන්ම බලපාන විෂයන්, සම්ප්‍රදායික විෂයන් නෙමෙයි. ඉතින් මං හිතන්නේ මේ දෙන්නට විශේෂයෙන්ම මේකට මඟ පෙන්වන්න පුළුවන්, අපිට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මම දැක්ක අගමැතිතුමා ගිහිල්ලා ගිය සතියේදී නව උපන්න සහතික ලබා දෙන්නට, ෂණිකව ලබා දෙන්නට, උපන්න සහතික ලබා දෙන්නට, ඒ වගේම විවාහ මරණ සහතික ලබා දෙන්නට, ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක් දිනෙන්ම ඒක ලබා ගන්නට පුළුවන් වෙන්නේ. මේ අවුරුදු 15ක් දැන් ප්‍රමාද වුණාට පස්සේ දැන් තමයි මේ දේවල් සීග්‍රයෙන් අපිට නැවතත් කරගෙන යන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඩිජිටල් තාක්ෂණ ඉදිරියට ගෙනියලා අපනයනය වැඩි කරන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ඇවිල්ලා ඉල්ලුම තියෙනවා, නමුත් සැපයුම මදි. හුඟක් අනිත් අංශවල තියෙන ඉල්ලුම නැහැ. මෙතන ඉල්ලුම තියෙනවා. අපිට ඔය බිලියන 1.2 බිලියන 5ක් කරන්නට පුළුවන් කෙටි කාලයක් තුළින් අපිට මේක කරන්න පුළුවන්. නමුත් සැපයීමට අවශ්‍යයි තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉන වෘත්තීය වේදින් අවශ්‍යයි. ඒ නිසා තමයි මංගල සමරවීර ඇමතිතුමා අයවැයේදී ඉදිරිපත් කළේ අදහස ආර්ට්ස් ටු සයන්ස් කියලා කලාවෙන් විද්‍යාවට කියන අදහස. ඒකෙන් කරන්න හදන්නේ අපේ රටේ ඉන්නවා කලා උපාධිධාරීන් ගණනක්ම ඉන්නවා රාශියක්ම ඉන්නවා. මේ අයට පුළුවන් තොරතුරු තාක්ෂණයට යන්න. මේ අයට පුළුවන් මේක හරහා ඉහළ ආදායම් ලබන තැනට යන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි අජිත් පෙරේරා ඇමතිතුමයි මමයි මේ ආයතන වලට ගිහිල්ලා ඒගොල්ලන් කරන දේවල් බලලා අධ්‍යයනය කරලා මේ යෝජනාව අජිත් පෙරේරා ඇමතිතුමා මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කළා. ඒක එකලේ අපි ඒ කලාවෙන් විද්‍යාවට යන ඒ අපේ ඒ උපාධිධාරියව ඒ පුහුණු කරන්න යන අවුරුද්දේ වියදමෙන් කොටසක් නැත්නම් මාසයකට රුපියල් 25000ක් ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ 3ක් එක කලා උපාධිකාරයෙක් වෙනුවෙන් වියදම් කරන්න රජය තීරණය කරලා තියෙනවා. මට කරුණාකරලා තව ටිකක් වෙලා දෙන්න. අපේ රංජිත් අලිවිහාරයේ මන්ත්‍රීතුමාත් ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාත් එකග වෙලා තියෙනවා.
එතකොට අපි මේ විනාඩි කීයක් තව අවශ්‍යද? 5 minutes right.
අපි 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 එතකොට මේ මේක මේ මේක අපි ඉස්සරහට ගෙනියනකොට මේ ඇයට ජීවිත කාලයටම උස්සස් ආදාය මට්ටමකට යන්න පුළුවන් වෙනවා මේක හරහා. ඒ විතරක් නෙමෙයි අපි තව මේ අයවැය හරහා පුහුණුවට තම මුදල් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපොස් උසස් පෙළ ගත්තොත් ඒ ඒ 160,000කින් විශ්වවිද්‍යාලයට යන්න වරම ලබන අයගෙන් 30,000ක් විතරයි රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්නේ. ඒකේ සුළු කොටසක් තමයි යන්නේ තොරතුරු තාක්ෂණයට. එහෙම එතකොට ඒක වැඩි කරගන්නට පුළුවන්. ඒ අයට යන්න පුළුවන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, පුද්ගලික විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, උපාධි ලබන්නට පුළුවන්. හුඟක් වෙලට අතේ සල්ලි නැහැ, අම්මට තාත්තට සල්ලි නැහැ. අන්න ඒක තමයි තියෙන ගැටලුව ප්‍රශ්නය. ඒ නිසා තමයි ඒ පුද්ගලික ආයතන වලින් ඒ අයට අධ්‍යාපනය අහිමි වෙන්නේ. නැති බැරි කොටස් ඉන්නවා මේ රටේ. අර තියෙන මිනිස්සුන්ට පුළුවන් ඒ අයගේ දරුවන් මේ රටේ හෝ පිටරට යවලා ඒ අයට අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන්. නමුත් මේ අයව නැති බැරි අයව ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා මේ අයවැයි අපි වැඩපිළිවෙල ඉදිරිපත් කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයකුත් ලබන්න පුළුවන්, ලක්ෂ 11ක ණයක් ලබා ගන්න පුළුවන් පොලියක් රහිතව. වැඩ කරන්න පටන් ගත්තාම තමයි ඒක ගෙවන්න වෙන්නේ. ඒකෙන් සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා. මොකද අනිත් අයට එතකොට මේ මුදල යොදවන්න පුළුවන් තවත් අයට ඒ වගේ අධ්‍යාපනයක් ලබා ගන්න. එතකොට මේ අපේ තොරතුරු තාක්ෂණයේ ඉක්ට ආයතනයේ තියෙනවා. ඉක්ට ආයතන අමතරව අපි පිහිටුවලා තියෙනවා මේ ශ්‍රී ලංකා සර්ට් කියලා එකක් පිහිටුවලා තියෙනවා තොරතුරු සංවිධාන තාක්ෂණ පද්ධතිය වල ආරක්ෂාව සඳහා. අද මූණ දෙන්න ලොකු ගැටලුවක් ඇවිල්ලා මේ තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපි මේ ඊයේ පෙරේදා දැක්කා මේ සිදුවීම් දැක්ක නවසීලන්තයේ, නෙදර්ලන්තයේ සිදුවීම් දැක්කා. ඒවා ලෝකෙටම ප්‍රචාර වෙලා තියෙනවා. එක එක ගැටලු ප්‍රශ්න හුඟක් තියෙනවා තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව පිළිබඳව. මේ දේවල් ඇත්තටම මේ අයට ලයිව් ස්ට්‍රීම් කරන්න ඉඩ තිබිය යුතුද කියන ප්‍රශ්නේ දැන් මතුවෙලා තිබෙනවා. ඉතින් අපි 2018 දී තමයි මේ ආයතනය ඉක්ටයකින් වෙන් කරලා සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් හැටියට පිහිටුවලා තියෙන්නේ. ඒ වගේම මේකට නීති පද්ධතියක් අවශ්‍යයි. ඉතින් අපි මේ මුල් කාලයේදීම නීති පද්ධතිය ශක්තිමත් කරන්න ක්‍රියා කළා. අපි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ගෙනාව 2006 දී. ඒක ගෙනල්ලා රාජ්‍ය හා පුද්ගලික අංශවල වෙළඳ ක්ෂේත්‍රයේ ආදායම් එකතු කිරීමේදී හා අධිකරණ ක්‍රියාවලිය තුළ ඉලෙක්ට්‍රොනික ලෙස කාර්ය සිදු කිරීම හඳුන්වා දීම වලට තමයි මේ අපි මේ ඉලෙක්ට්‍රොනික්ස් ට්‍රාන්සැක්ෂන් ඇක්ට් එක ගෙනාවේ. ඇතර මම කියන්න ඕනේ නීතිය පැත්තෙන් දකුණු ආසියාවේ රටවල් එක්ක සසඳනකොට ශ්‍රී ලංකාව නීතිමය පැත්තෙන් ඉහළම තැනක සිටිනවා. එපමණක් නෙමෙයි බුඩපෙස් සයිබර් ක්‍රයිම් කන්වෙන්ෂන් එක විශේෂයෙන්ම ඉන්නේ මේකේ යුරෝපීය රටවල් ඉන්නේ දකුණු ආසියාවේ පළවෙනි රට ශ්‍රී ලංකාවයි මේ 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 ගිවිසුමට ඉලෙක්ට්‍රොනික සාක්ෂි පිළිබඳව ගිවිසුමට ඇතුළු වන්න. ඒක කරලා ඉවර වෙලා මේ පසුගිය වසරේදී අපේ ආයතනය අධිකරණ පුහුණුව සඳහා නිලධාරීන් 320ක් පුහුණු කරලා තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ුත් අපි 600ක් විතර පුහුණු කරලා තියෙනවා මේ කාලය තුළදී. ඉතින් මේකට මුල් තැනක් අපි දීගෙන යනවා. නියෝජ කතානායකතුමනි, තව ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අපි හිතලා බැලුවොත් අපේ රජය තොරතුරු දැනගැනීමේ අයිතිය දීලා තියෙනවා. කතානායකතුමා, කරු ජයසුර මැතිතුමා මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නකොට
මේකට ප්‍රධාන තැනක් අරගෙන මේක කතා කළා. අවුරුදු 20කට විතර මේ සභාවේ මේක සාකච්ඡා වුණා. නමුත් මේක ගේන්න ඉඩ දුන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්නකොටත් අපි වෑයම් කළා මේක ගේන්න ඉඩ දෙන්න. අද කෙහෙලේ රමුක්වැල්ල මන්ත්‍රීතුමා මට ඉස්සෙල්ලා කතා කළා. එදා අපි මේක මේ මේ මේක ඉදිරිපත් කළා. විපක්ෂයකට ඉදිරිපත් කරනකොටත් ඒ අය අවස්ථාව දුන්නේ නැහැ අපිට. එදාත් මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ගේන්න. එදා මට මතකයි අපි නමින් ඡන්දයක් ගත්තේ ඒ නිසා තමයි. දුන්නේ නැහැ. නමුත් අපේ රජය පත් වුණාට පස්සේ අපි තොරතුරු දැන ගැනීමේ අයිතිය ගෙනල්ලා දීලා තියෙනවා. මං හිතන්නේ ඒක හුඟක් විනිවිදභාවයට හුඟක් හොඳ දෙයක්. ජනතාව දැනුවත් කරන්න ඕනේ. ජනතාව අපි විශ්වාස කරන්න ඕනේ. නමුත් අද වෙන ප්‍රශ්නයක් තියෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පුරවැසියන්ට තියෙන අතරේදී හැම පුද්ගලයෙකුටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළුව හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා. පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒකේ අයිතියකුත් තියෙනවා. තමුන්ගේ පුද්ගලික ජීවිතයේ කරන දේවල් හැමතිස්සෙම මුළු ලෝකෙම දැනගන්න ඕනේ නැහැ. ඒක ලෝකයට බලපානවා නම්, ඒක නැත්තම් රජයේ මූල්‍යයට බලපානවා නම් දැනගන්නට පුළුවන්. නැත්තම් මේ අනිත් ඕපදූප දැනගන්න අවශ්‍යතාවක් නැති පුද්ගලිකත්වයත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියයි පුද්ගලිකත්වයයි සමබරතාවයේ මේක තියෙන්න ඕනේ. ඒ ගැටුම විසඳන විදිහට නීති අපි ගෙනෙන්න ඕන. මම අවසන් කරනවා. මම අවසන් කරන්න කියන්න කැමැති අපි එතකොට අපේ ඇමතිතුමා ඉදිරිපත් කරලා තිනවා ප්‍රමුඛත්වයක් දෙන්න ව්‍යාපෘති 10ක් ඉදිරිපත් කරලා තිනවා. මම ඒ ඔක්කොම කියවන්න යන්නේ නැහැ මේ වෙලාවේ, වෙලාව නැති නිසා. නමුත් විශේෂයෙන්ම රාජ්‍ය සේවයන් දිහා බලනකොට දැන් අපි කතා කරපු වල හැරෙන්නට අපි මුදල් අමාත්‍ය කිෂ්ණා කියන්නේ බැලුවත් උදාහරණයකට රේගුවට ව්‍යාපාරිකයන් හැමතිස්සෙම රේගුවට යනවා, ගනුදෙනු කරනවා, එක එක චෝදනාවල් තියෙනවා. එතකොට රේගුවේ අපි ඩිජිටල් කරන්නට අවශ්‍යයි, ඔන්ලයින් දාන්න අවශ්‍යයි. එතකොට පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන්. ආදායම් බදු ගෙවන අය ඉන්නවා මේ පාර්ලිමේන්තුවෙත්. වැඩි පිරිසක් මං හිතන්නේ ආදායම් බදු ගෙවනවා ඇති කියලා මම හිතනවා. එතකොට ඒ ආදායම් බදුත් ඔන්ලයින් දාන්න පුළුවන් වෙන්න ඕනේ. නිලධාරීන් මුණ ගැසෙන්න ඕනේ නැහැ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නේ රාජ්‍ය සේවකයන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි චෝදනාවල් ඇති වෙන්නේ නැහැ. අපි හොරු, අපි වංචා කරනවා කියලා මන්ත්‍රීවරු විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන් ඒව ඇති වෙන්නේ නැහැ. ඉතින් මේවා ඩිජිටල් කරණය කරන්නට ඒකට මුල් තැන දෙනවා. ඔන්ලයින් කෘෂිකර්ම වෙළඳපොළවල් දත්ත පාලනය වැදගත් වෙනවා. දත්ත පාලනය මම දන්නවා ඇමතිතුමා මේක සාකච්ඡා කරගෙන යනවා. මේ අවස්ථාවේදී මේක කොහොමද අපි මේ දත්ත පාලනය ආරක්ෂා කරන්නේ? ඩිජිටල් ක්‍රමවේද පිළිබඳවත් සාකච්ඡාවක් යනවා. මේ ක්‍රමවේද ලබා ගැනීමත් අහුරුක. ඉතින් මම අවසානයේදී කියන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ වැදගත්ම විප්ලවය ඇවිල්ලා මේ ඩිජිටල් කරණය තමයි වැදගත්ම විප්ලවය. ඉතින් මේ තව ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ආමාත්‍යංශය සවි බලගත යුතුයි. මොකද මේ ආමාත්‍යංශය හැම ආමාත්‍යංශයක් හරහම ක්‍රියා කළ යුතුයි. නමුත් ඒකට තියෙන බලය සීමිතයි. දැන් තියෙන ඉක්ට පනත අනුව. ඒ නිසා මම යෝජනා කරනවා මේක අපි අලුත් කරන්න ඕනේ. පනත අලුත් කරන්න ඕනේ. බලය ලබා දෙන්නට ඕනේ. හැම ආයතනයක් හරහම ඩිජිටල් කරණය එක ආමාත්‍යංශයක් කරන්නට බෑ. හැම ආයතනයක් හරහම මුළු ආර්ථිකයම වැටලෙන විදිහට කරන්න අවශ්‍යයි කියන අදහස ඉදිරිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන්න කාලය පිළිබඳව.
බොහොම ස්තුති. ඔනරබල් චාස් නිර්මලානන්ද, you have 20 minutes. Honorable Mayanta Desanayake will now take the chair.
Honorable Charles Dhamalan.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று பொது தொழில் முயற்சி கண்டி மரபுரிமை மற்றும் கண்டி அபிவிருத்தி அமைச்சு டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் தகவல் தொழில்நுட்பம் பற்றிய அமைச்சரவை அந்தஸ்திட்ட அமைச்சு விஞ்ஞானம் தொழில்நுட்பம் மற்றும் ஆராய்ச்சி பற்றிய அமைச்சு தொடர்பான மூன்று அமைச்சுகள் தொடர்பான 2019 ஆண்டுக்கான குழுநிலை விவாதத்தில் என்னை பேச அனுமதித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த மூன்று அமைச்சுக்கள் தொடர்பாக குறிப்பிட்டாலும் முதலில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சு தொடர்பாக ஒரு சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். விஞ்ஞான தொழில்நுட்ப அமைச்சு என்பது ஒரு நாட்டினுடைய, ஏற்கனவே இங்கு உரையாற்றியவர்கள் கூறியது போல, ஒரு நாட்டினுடைய அபிவிருத்தியை அந்த நாடு எப்படி பயணிக்க வேண்டும் என்று விஞ்ஞானம் தொழில்நுட்பமும் இணைந்து ஒரு திட்டமிடலின் அடிப்படையில் தான் அந்த ஒரு நாடு அபிவிருத்தி அடைகிறது. அதற்கேற்ற அபிவிருத்தி அடைவதற்கேற்ற துறைகளுக்கு களங்கள் அமைத்து கொடுப்பது விஞ்ஞான தொழில்நுட்ப அமைச்சு. ஆகவே இந்த விஞ்ஞான தொழில்நுட்ப அமைச்சினுடைய அமைச்சராக இருக்கிற கௌரவ அமைச்சர் சுஜீவ் சேனசிங் அவர்களை வாழ்த்தி நிற்பதோடு அந்த வகையில் ஒரு சில விடயங்களையும் அவரிடம் ஆலோசனையாக கூற விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த விஞ்ஞான தொழில்நுட்ப அமைச்சினூடாக ஒரு விடயத்தை நாங்கள் முதலில் தெரிந்து கொள்ள வேண்டும். விஞ்ஞானம் என்பது எங்களுடைய மாணவர்கள் முதல் சிறுவயது மாணவர்கள் முதல் அடிப்படை ரீதியாக நாங்கள் அவர்களுக்கு எப்படி விஞ்ஞான அறிவை கொண்டு வர வேண்டும் என்பது மிகப்பெரிய முக்கியமான விடயம். ஏனென்று சொன்னால், நீங்கள் புள்ளி விவரங்களை எடுத்து பார்ப்பீர்களாயிருந்தால், ஒரு ஆரம்பத்தில் விஞ்ஞானத்தை கற்றுக்கொண்டு வருகின்ற மாணவர் அட்வான்ஸ் லெவலுக்கு வரும்போது ஒரு குறிப்பிட்ட மாணவர்கள் தான் விஞ்ஞான துறையை விரும்புகிறார்கள். மற்ற மாணவர்கள் எல்லோருமே விஞ்ஞான துறையை விடுத்து வேற துறையைத்தான் தெரிவு செய்வது அதிகமான மாணவர்களாக இருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, ஏன் இந்த மாணவர்கள் விஞ்ஞான துறையை விடுத்து மற்ற துறைகளுக்கு அதிகமான மாணவர்கள் செல்வார்கள் என்று பார்த்தால், அடிப்படையில் இருந்து சிறுவயது முதல் அந்த மாணவர்களுக்கு விஞ்ஞான அறிவை புகுட்டக்கூடிய தொழில்நுட்ப ரீதியான முறையில் நாங்கள் செலுத்த தவறியதன் காரணத்தினால்தான் இந்த அட்வான்ஸ் லெவலுக்கு மாணவர்கள் வரும்போது ஒரு குறிப்பிட்ட மாணவர்கள் இந்த விஞ்ஞான பிரிவை தெரிவு செய்கிறார்கள். தொழில்நுட்ப ரீதியாக முதலாம் ஆண்டு முதல் அந்த மாணவர்களுக்கு விஞ்ஞான ரீதியை உட்கொணர்ந்து அவர்களை நாங்கள் படிப்படியாக வளர்த்துவோமாக இருந்தால், அதிகளவான மாணவர்கள் விஞ்ஞான ரீதியாக ஒரு தெளிவு அடைவார்கள். அவர்கள் பல்கலைக்கழகம் செல்வது செல்லாதது வேற விடயம். ஆனால் ஒரு கல்வி கற்ற மாணவனுக்கு விஞ்ஞான அறிவென்பது அடிப்படையாக இருக்க வேண்டும். விஞ்ஞான அறிவென்பது அடிப்படையாக இல்லாவிட்டால் அந்த மாணவன் ஒரு விடயத்தை செய்கின்ற போது சரியான முறையில் தான் இதை பயணிக்கின்றேனா, அல்லது இந்த எதிர்காலத்தில் இந்த விடயம் சரியானது அமையுமா என்பதை அந்த மாணவனால் தீர்மானிக்க முடியாது. விஞ்ஞான அறிவில்லாமல் அந்த முடிவை எடுக்க முடியாது. ஆகவே முதலாவது கோரிக்கையாக மாணவர்களுக்கு விஞ்ஞான அறிவை பாடசாலைகளில் சிறுவயதிலிருந்து அவர்களுடைய தொழில்நுட்ப ரீதியாக அவர்களுக்கு செலுத்த வேண்டும். அதன் மூலம் சகல மாணவர்களும் விஞ்ஞான அறிவை பெற்றிருக்க வேண்டும். அவர்கள் சட்டத்துறைக்கு அல்லது கலைத்துறைக்கு செல்வது என்பது வேறு விடயம். ஆனால் விஞ்ஞான அறிவு என்பது ஒரு மாணவனுக்கு சரியான முறையில் இருக்க வேண்டும் என்பதை கௌரவ அமைச்சர் அவர்களுடைய கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். அடுத்ததாக, இன்று இலங்கை இருக்கின்ற பொருளாதார நிலைமைகளை பொறுத்தவரையில் விஞ்ஞான ஆராய்ச்சி என்பது மிக முக்கியமான விடயமாக இருக்கிறது. விஞ்ஞான ஆராய்ச்சியின் மூலம்தான் எங்களுடைய கிராமங்களிலிருந்து அபிவிருத்தியை நாங்கள் கொண்டு செல்ல முடியும். முதலாவதாக எடுத்துக்கொண்டால் விவசாயத்துறையினுடைய எந்த பயிர் எந்த நிலத்தில் பயிரிடுவதன் மூலம் அந்த விவசாயிக்கு எவ்வளவு லாபம் கிடைக்கும் என்பது ஒரு விஞ்ஞான ஆராய்ச்சியின் மூலம் தங்களுடைய அமைச்சின் மூலம்தான் அதை செய்து கொடுக்க முடியும். அந்த விஞ்ஞான ஆராய்ச்சி என்பது மிக முக்கியமான விடயமாக இருக்கின்றது. ஏனென்றால் பரம்பரையாக ஒரு பயிரை நம்பி செய்கின்றவர்கள் தொடர்ந்து அதே பயிரையே செய்து கொண்டிருக்கிறார்கள். ஆனால் அவர்கள் எல்லோரும் ஒரே நேரத்தில் அந்த பயிரை பயிரிடுவதால் அவர்களுக்கு சந்தை வாய்ப்பும் குறைவாக இருக்கிறது. ஆனால் அந்த விவசாய துறையில் சரியான ஆராய்ச்சிகளை மேற்கொண்டு சரியான காலத்தில் சரியான பயிரை அவர்களுக்கு சேவிப்பதன் மூலம் அவர்களுக்குரிய பலாபலன்களை நாங்கள் கொண்டு வர முடியும். அதற்கு முதலாவது தேவை, ஒரு மாவட்டத்தை பொறுத்தவரை, குறிப்பாக நான் வடக்கை பிரதேசப்படுத்துகிற வன்னி பிரதேசத்தை பிரதிநிதிப்படுத்துகிற பாராளுமன்ற உறுப்பினர், இந்த பிரதேசத்தில் எந்தெந்த நிலங்களில் எப்படிப்பட்ட பயிர்கள் விவசாயம் செய்ய முடியும் என்று ஒரு ஆராய்ச்சி அங்கு இல்லை. குறிப்பிட்ட அந்த குறிப்பிட்ட போன வருடம் செய்த இடத்தில் இந்த வருஷமும் அதே பயிரை செய்து கொண்டிருக்கிறார்கள். ஒழிய பல தரிசு நிலங்கள் சும்மா இருக்கிறது. அண்மையில் வெளிநாட்டிலிருந்து என்னுடைய நண்பர் ஒருவர் வந்தார். அவர் மன்னாரிலிருந்து யாழ்ப்பாணம் போகின்ற போது என்னிடம் இந்த நிலத்தை பார்த்து கூறினார், இந்த நிலத்தில் இந்த நிலங்களில் அதாவது ஒரு நீரற்ற பிரதேசமாக இருந்தாலும் அதற்குரிய பழங்களை கனிகள் தரக்கூடிய மரங்கள் இருக்கிறது, அந்த மரங்களை அடையாளம் கண்டு இந்த தரவையில் பயிரிட முடியும். அந்த நிலங்கள் எல்லாம் வெற்றி நிலமாகவே இருக்கிறது. அந்த நிலங்களை நாங்கள் பயன்படுத்த வேண்டும். அப்படி பயன்படுத்துவதற்கு உண்மையில் ஒரு ஆராய்ச்சி செய்துதான் அதை நாங்கள் கண்டுபிடிக்க முடியும், இந்த நிலத்தில் என்ன எப்படி செய்ய முடியும் என்று. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விவசாயத்தினுடைய வளர்ச்சி என்பது எங்களுடைய நாட்டிற்கு மிக முக்கியமாக இருக்கிறது, எங்களுடைய மக்களுக்கு மிக முக்கியமான ஒரு விடயமாக இருக்கிறது. ஆகவே இந்த விவசாய ஆராய்ச்சியில் கூடுதலான கவனங்கள் எடுக்க வேண்டும். குறிப்பாக எங்களுடைய வன்னி பிரதேசத்தில் பல நிலங்கள் ஒரு பயனற்ற வகையில் தரிசு நிலங்களாக இருக்கிறது. அந்த நிலங்களுக்கேற்ற பயிர்களை கொண்டு வரக்கூடிய ஒரு சூழ்நிலையை தாங்கள் உருவாக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த விஞ்ஞான தொழில்நுட்ப ஆராய்ச்சியின் மூலம் எந்தெந்த மாவட்டங்களில் அங்குள்ள வளங்களை பயன்படுத்தி எப்படிப்பட்ட கைத்தொழிலை நாங்கள் அந்த மாவட்டத்தில் நிறுவ முடியும் என்று ஒரு திட்டமிடல் இல்லை. குறிப்பாக நாங்களும் கூறுகின்றோம், யுத்தம் நடைபெற்ற பிரதேசத்தில் பலர் வேலையற்றிருக்கிறார்கள், அவர்களுக்கு வேலை வழங்க வேண்டும், கைத்தொழிலை ஊக்குவிக்க வேண்டும், அந்த கைத்தொழில் மூலம் இளைஞர் யுவதிகளுக்கு வேலைவாய்ப்பை வழங்க வேண்டும் என்று. ஆனால் எந்தெந்த மாவட்டத்தில் எப்படிப்பட்ட கைத்தொழில் பேட்டைகளை கைத்தொழில் சாலைகளை நிறுவ முடியும் என்பது ஒரு ஆராய்ச்சி மூலம்தான் அதை தாங்கள் மேற்கொள்ள முடியும். அதன் அடிப்படையில் தான் நாங்கள் அதன் பின்புதான் நாங்கள் சர்வதேச நாடுகளில் இருக்கின்ற முதலீட்டாளர்களை நாங்கள் இந்த மாவட்டத்தில் இப்படிப்பட்ட ஒரு கைத்தொழில் பேட்டை செய்ய முடியும், அதற்கு அவர்களுடைய எதிர்பார்ப்பை முதலீட்டை நாங்கள் எதிர்பார்த்து நிற்கலாம். அதை விடுத்து நிதியமைச்சர் தன்னுடைய உரையில் கூறுகின்றார், வெளிநாட்டு முதலீட்டாளர்கள் இங்கு வந்து முதலீடுகள் செய்ய வேண்டும் என்று. ஆனால் இங்கு வந்து வெளிநாட்டு முதலீட்டாளர்கள் இங்கு வந்து முதலீடு செய்ய முன்வருகின்ற போது எந்தெந்த மாவட்டத்தில் எப்படிப்பட்ட கைத்தொழிற்சாலைகளை அமைக்க முடியும் என்ற அந்த தரவு அந்த மாவட்ட அரசாங்க அதிபர்களிடம் இருந்தால் அது மிக ஒரு இலகுவான காரியமாக இருக்கும். என்னென்ன வளங்களை பொறுத்து என்னென்ன மாவட்டங்களில் எப்படிப்பட்ட ஒரு கைத்தொழில் சாலையை நிறுவ முடியும் என்பது ஒரு ஒரு தரவாக இருக்க வேண்டும். அதன் பின்புதான் அதன் பின்புதான் நாங்கள் முதலீட்டாளர்களை அழைக்க முடியும். எப்படிப்பட்ட கைத்தொழிற்சாலைகளை நாங்கள் உருவாக்க முடியும் என்று. ஆகவே இந்த வடிவம் தொடர்பாக கௌரவ விஞ்ஞான கைத்தொழில் அமைச்சரிடம் எனது யோசனையை முன்வைத்துக் கொண்டு அடுத்ததாக எங்களுடைய அமைச்சர் அஜித் பிரேரா அவர்களிடம் ஒரு சில யோசனையை முன்வைக்க விரும்புகின்றேன். அமைச்சர் அவர்கள் தற்பொழுது இந்த சபையில் இல்லாவிட்டாலும் கூட இந்த அமைச்சருடைய அமைச்சின் கீழ் மாணவர்களுக்கு தொழில்நுட்ப அறிவை வழங்குவது தொடர்பாக அவர் ஒரு சில நடவடிக்கைகளை முன்னெடுத்திருக்கிறார். அதற்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். என்னுடனும் கலந்தாலோசித்தார். அந்த மாகாண பாடசாலைகளில் இருக்கின்ற பாடசாலைகளுக்கு ஸ்மார்ட் கிளாஸ் அதாவது கணனி பிரிவை வழங்கி அந்த மாணவர்களுடைய தொழில்நுட்ப அறிவை மேம்படுத்த வேண்டும் என்று நான் அவர்களுக்கு வாழ்த்துக்களை கூறுவதோடு அந்த வேலை திட்டம் மாவட்டத்திற்குண்டாக அல்லது வலயத்திற்கு உண்டாக நிற்காமல் ஒரு பிரதேசத்தில் இருக்கின்ற சகல கிராமங்களுக்கும் அந்த ஸ்மார்ட் கிளாஸ் வேலை திட்டங்கள் செல்ல வேண்டும். அந்த சகல பாடசாலைகளும் கிராமப்புறங்களில் இருக்கின்ற சகல பாடசாலைகளிலும் அந்த கணனி பிரிவு தங்களுடைய அமைச்சால் ஆரம்பிக்கப்பட வேண்டும். என்னென்னு சொன்னால் அந்த கிராமங்களில் இருக்கின்ற மாணவர்களுக்குத்தான் அந்த கணனி அறிவு மிகவும் பெறக்கூடியது கடினமாக இருக்கிறது. ஏனென்றால் நகர்ப்பகுதியில் இருக்கின்ற மாணவர்கள் ஏதோ ஒரு வகையில் அந்த கணனி அறிவை பெற்றுக்கொள்ளக்கூடிய சந்தர்ப்பங்கள் இருந்தாலும் கிராமங்களில் இருக்கின்ற பாடசாலையில் கல்வி கற்கின்ற மாணவர்கள் தங்களால் கணனி அறிவை பெற்றுக்கொள்வது என்பது மிகவும் கடினமாக இருக்கிறது. அதே நேரத்தில் கௌரவ அமைச்சரவிடம் என்னுடைய ஒரு யோசனை ஒன்று, அந்த தற்பொழுது சகல நாடுகளிலும் தேர்தலில் வாக்களிக்கின்ற முறை டிஜிட்டல் மயப்படுத்தப்பட்டிருக்கிறது. ஆனால் இங்கிருக்கின்ற எங்களுடைய நாட்டில் தேர்தல் முறை டிஜிட்டல் முறையில் இல்லை. அது தேர்தல் முறை டிஜிட்டல் முறையில் வந்தால் மிகப்பெரிய ஒரு நன்மை பயக்கும். மக்கள் உண்மையில் விரும்புகின்றவர்களை அரசாங்கம் அமைக்கக்கூடிய வகையில் அந்த நிகழ்ச்சி திட்டம் அமையும். என்னென்று சொன்னால், அண்மையில் கூட வருகின்ற மாதம் எங்களுடைய தாய் நாடான இந்தியாவில் பாராளுமன்ற தேர்தல் நடக்க இருக்கிறது. அங்கும் டிஜிட்டல் முறையில் தான் அந்த வாக்காளர்கள் தங்களுடைய பதிவுகளை மேற்கொள்வார்கள். உலகிலேயே சனத்தொகை கூடிய மக்கள் வாக்களிக்கிற அந்த நாட்டில் டிஜிட்டல் முறையில் வாக்குப்பதிவு நடைபெற முடியும் என்றால், ஏன் ஒரு சொற்ப எண்ணிக்கையில் இருக்கின்ற இந்த இலங்கையில் டிஜிட்டல் முறையில் வாக்களிப்பு முறையை எங்களால் நடைமுறைப்படுத்த முடியாமல் இருக்கிறது? இந்த டிஜிட்டல் முறையில் வாக்குப்பதிவை நடத்த முடியாமல் இல்லை. ஆனால் ஒரு சில காரணங்களுக்காக இந்த முறை தள்ளுபட்டு கண்டு செல்கிறது. அந்த உண்மையில் மக்கள் விரும்புகின்றவர்கள் வர வேண்டும். அது ஆறாக இருந்தாலும் அது மக்கள் உண்மையில் விரும்பினால் அவர்கள் ஆட்சி அமைப்பதற்கு அதிகாரங்கள் அவர்களுக்கு கொடுக்கப்பட வேண்டும். என்னிடம் கூட தற்பொழுது எதிர்கட்சி தலைவராக இருக்கின்ற மஹிந்த ராஜபக்ச அவர்களுடைய சகாக்கள் கூட என்னுடன் பலபடி பல கோரிக்கைகளை வைப்பார்கள். நான் கூறுவது அவர்களும் கூறுவது, மக்கள் விரும்புகின்ற ஒரு தேர்தலின் மூலம் மக்கள் ஆணையை பெற்று ஆட்சியை பிடிக்க வேண்டும். நேற்றும் கூட என்னிடம் கதைத்தார்கள். நேற்று கூட ஒரு பகுடியாத்தான் கதைத்தார்கள். இன்று நேற்று நடைபெற்ற விவாதத்தை தோற்கடிப்போமா என்று கேட்டார்கள். நான் கூறினேன், ஒரு அரசாங்கம் அமைக்கப்பட்டு அந்த அரசாங்கத்தினுடைய வரவு செலவு திட்டம் நடைபெற்றுக் கொண்டிருக்கிறது. வரவு செலவு திட்டத்தில் ஒரு சில சரிபலிகள் இருக்கலாம். ஆனால் நீங்கள் ஆட்சியை பிடிப்பதாக இருந்தால் மக்களிடம் சென்று மக்கள் மூலமாக ஆணையை பெற்று நீங்கள் ஆட்சி பெற ஏற வேண்டும். அதை விடுத்து நீங்கள் ஒரு குறுகிய வழியில் திடீர் திடீரென்று முடிவெடுத்து செய்வதை நாங்கள் ஏற்றுக்கொள்ள மாட்டோம் என்று நான் கூறியிருந்தேன். அதே நேரத்தில் இன்று இந்த அமைச்சு தொடர்பான விடயம் இல்லாவிட்டாலும் கூட எங்களுடைய நாட்டினுடைய அரசியல் தொடர்பான விடயமாக ஐநா மனித உரிமை பேரவையினுடைய ஒரு சில விடயங்களை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். இன்று மட்டக்களப்பு மாவட்டத்தில் வலிந்து காணாமலாக்கப்பட்ட உறவுகளுடைய போராட்டம் நடைபெறுகிறது. அந்த போராட்டத்துக்கு மக்கள் அனைவரும் ஆதரவு அளித்திருக்கிறார்கள். அந்த யுத்தத்தின் போது நேரடியாக கையளித்தவர்களுக்கு என்ன நடந்தது என்பதை அரசாங்கம் கூற வேண்டும். அது தற்பொழுது ஆட்சியில் இருக்கின்ற அரசாங்கம் செய்யாவிட்டாலும், ஆனால் ஆட்சியில் இருக்கின்ற அரசாங்கம் அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். 2015 ஐநா மனித உரிமை பேரவையில் தீர்மானம் நிறைவேற்றப்பட்டது. அந்த தீர்மானத்தை கொண்டு வந்தது அமெரிக்காவாக இருந்தாலும் கூட இன்று அந்த அமெரிக்கா ஐநா மனித உரிமை பேரவையில் இருந்து விலகியதன் காரணத்தினால் பிரிட்டன் இந்த ஐநா மனித உரிமை பேரவையினுடைய இலங்கை தொடர்பான பிரேரணையை கொண்டு வருகிறது. அந்த விவாதம் அதனுடைய தீர்மானம் நாளை இருந்தாலும் கூட அந்த தீர்மானத்தின் மூலம் இலங்கையில் பொறுப்புக்கூறல் நடந்த குற்றங்களுக்கு என்ன நடந்தது, அது எப்படி நடந்தது என்பதற்குரிய ஒரு தீர்வை கண்டுகொள்ளக்கூடிய ஒரு தீர்மானமாக அந்த தீர்மானம் அமைய வேண்டும். ஏனென்று சொன்னால் அந்த தீர்மானத்தில் சர்வதேச பொறிமுறைகள் இருக்க வேண்டும், சர்வதேச நீதிபதிகள் இருக்க வேண்டும். அப்படி இல்லாவிட்டால் இங்கு என்ன நடந்தது என்பதை இந்த அரசாங்கம் அல்லது அரசாங்கத்தினுடைய அது சம்பந்தப்பட்ட நிறுவனம் அதை கண்டுபிடிப்பதற்கு நீதித்துறை எந்த விதமான நடவடிக்கையும் எடுக்காது என்பது என்னுடைய கருத்து. ஆகவே அவர்களுக்குரிய சரியான பதிலை அரசாங்கம் வழங்க வேண்டும். அந்த அரசாங்கம் வழங்குவதற்குரிய சரியான அழுத்தத்தை ஐநா மனித உரிமை பேரவை நாளைய தீர்மானத்தில் நிறைவேற்ற வேண்டும் என்று நான் இந்த நேரத்தில் என்னுடைய கருத்தை சொல்ல விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த பிரிட்டன் அரசாங்கம் தொடர்பான ஒரு கருத்தும் இருக்கிறது, என்னிடம் இருக்கிறது. 1815 பிரிட்டன் அரசாங்கம் இந்த பிரிட்டன் இந்த இலங்கையில் இருக்கின்ற சகல ராஜ்யங்களை கைப்பற்றி 1948 இலங்கைக்கு சுதந்திரம் கொடுத்த போது அவர்கள் சரியான முறையில் அன்று இருந்த வடக்கு கிழக்கு ஒரு தனி ராஜ்யமாக தமிழர்களுடைய ராஜ்யமாக அன்று அவர்கள் செய்திருந்தால் இன்று ஐநா மனித உரிமை பேரவையும் ஐநா மனித உரிமை பேரவையில் இலங்கை தொடர்பான விவாதம் வந்திருக்காது. அந்த விவாதத்தில் பிரிட்டன் இந்த தீர்மானத்தை கொண்டு வர வேண்டிய ஒரு தேவையும் இருந்திருக்காது என்பது உண்மையான நிலைப்பாடும் எனது நிலைப்பாடும் கூட. ஏனென்று சொன்னால் அன்று தமிழர்களுடைய வடக்கு கிழக்கு பிரதேசத்தை அவர்களுடைய தமிழர்களுடைய ஒரு தனி அழகாக அன்று அந்த பிரிட்டன் இலங்கை சுதந்திரம் அடைந்த போது அதற்குரிய சட்ட வரவுகளை செய்யாததன் காரணமாகத்தான் தமிழர்கள் இந்த நாட்டில் அடக்கப்பட்டார்கள். அடக்கப்பட்டதின் பலனாகத்தான் இந்த நாட்டில் யுத்தம் நடைபெற்றது, யுத்த குற்றங்கள் இடம்பெற்றது. யுத்த குற்றங்கள் இடம்பெற்றதன் பின்பு இன்று யுத்தம் முடிந்து 10 பின்பு இந்த ஐநா மனித உரிமை பேரவையில் இலங்கை தொடர்பான விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கிறது. இன்று பாதிக்கப்பட்ட மக்கள் சார்பாயும் அங்கு பிரதிகள் இருக்கிறார்கள், அரசாங்கம் சார்பான பிரதிகளும் இருக்கிறார்கள். அதே நேரத்தில் இந்த இரண்டையும் குழப்புவதற்கும் இங்கிருந்து ஒரு பிரதிகள் அங்கு சென்றிருக்கிறார்கள். ஆகவே இந்த குழப்பங்களுக்கு காரணம் 1948 இலங்கைக்கு சுதந்திரம் கொடுத்த போது இலங்கையை ஆட்சி செய்த பிரிட்டன் அரசாங்கம் தமிழருக்குரிய சரியான ஒரு அந்த நேரத்தில் சரியான ஒரு
தீர்வு சரியான
முறையில் அந்த காலங்களில் நடவடிக்கை எடுக்காததன் காரணமாகத்தான் இன்று இவ்வளவு ஒரு பிரச்சனைக்கு, இவ்வளவு ஒரு சிக்கலுக்கு, இவ்வளவு ஒரு பாதிப்புக்கு எங்களுடைய மக்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள், தள்ளப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த காணாமல் ஆக்கப்பட்ட எங்களுடைய உறவுகள், எங்களுடைய மக்கள் சார்பாக நான் கேட்டுக்கொள்வது அவர்களுக்கு உண்மையில் என்ன நடந்தது என்பதை கண்டறிய வேண்டும். வெறுமனே வரவு செலவு திட்டத்தில் அவர்களுக்கு மாதாந்த கொடுப்பனவாக 6,000 ரூபாய் கொடுத்துவிட்டு அவர்களை மன்னிப்போம் மறப்போம் என்று கூறுவது ஏற்புடையதல்ல. உண்மையில் கிளிநொச்சிக்கு வந்திருந்த பிரதமர் மன்னிப்போம் மறப்போம் என்று ஒரு வசனத்தை கூறியிருந்தார். அதை நான் வன்மையாக கண்டிக்கின்றேன். ஏனென்று சொன்னால் பாதிக்கப்பட்ட அந்த உணர்வு, பாதிக்கப்பட்ட அந்த வலி, அந்த யாராருக்கு வலி இருக்கிறதோ அவர்களுக்கு தான் அதனுடைய பெருமதி தெரியும். அதை விடுத்து பத்திரிகைகள் அந்த செய்தியை பார்த்துவிட்டு அதை மன்னிப்போம் மறப்போம் என்று கூறுவது ஏற்புடையான விடயம் இல்ல. ஆகவே இந்த விடயத்தில் அரசாங்கம் கூடின கவனம் எடுக்க வேண்டும். இந்த கவனம் எடுத்து அந்த மக்களுக்குரிய தீர்வை, அவர்களுக்கு என்ன நடந்தது என்பதை, அவர்கள் இருக்கிறார்கள் இல்லை அது வேறு விடயம், ஆனால் உண்மையில் நேரடியாக கையளிக்கப்பட்டவர்கள் அதுக்குரிய ஆதாரங்கள் எல்லாம் இருக்கிறது, அவர்களுக்கு என்ன நடந்தது
என்பதை
ஒரு சர்வதேச பொறிமுறையின் மூலம் இதை அவர்களுக்கு ஒரு தீர்வை வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
கரு சந்தீப் சாந்த் சிங் மெத்துமா.
ගරුකාරක සභා සභාපතිතුමනි ඔබතුමාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට මෙම කාලය ලබා දුන්නේ ගැන. ඒ වගේම අද රාජ්‍ය ව්‍යවසාය කඳ උඩරට උරුමය සහ මානව සංවර්ධන අමාත්‍යාංශය ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය විද්‍යා තාක්ෂණ පරිවේශන පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය යටතේ වැය ශීර්ෂ ගැන අද මේ විවාදයට සහභාගී වෙන්න ඉඩ දුන්න ගැන නැවතත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වගේම අද අපි රාජ්‍ය ව්‍යවසාය කඳ උඩරට උරුමය යන ඒ අමාත්‍යාංශය ගැන කතා කරනකොට අපේ ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විශාල කාර්යභාරයක් එදා ඉඳන් මහනුවර සංවර්ධනය පමණක් නෙමෙයි අපි දන්නවා මහමාර්ග අමාත්‍යතුමා හැටියට ඉන්නකොට මුළු ලංකාවෙම ඒ සංවර්ධනයන් සඳහා විශාල කැපවීමක් කරලා එතුමා ඒ සංවර්ධනය මහජනතාවට දැනෙන ක්‍රමවේදයට ගෙනාවා. ඒ වගේම මහනුවර අපි රාජ්‍ය ව්‍යවසායක අමාත්‍යතුමා හැටියට එතුමා කටයුතු කරනකොට කරගෙන යනකොට සෑම විටම මහජනතාවගේ සහ අපේ දේශීයත්වය ආරක්ෂා කරලා රටේ තිබෙන කර්මාන්ත ආරක්ෂා කරගෙන ඒ කර්මාන්ත දියුණු කරගෙන යෑමට ව්‍යවසායකින් අරගෙන දියුණු කරගෙන යෑමට කටයුතු කරලා තිබෙනවා. මොකද අපි දන්නවා විපක්ෂයේ අය සෑම විටම කතා කරනකොට කියන්නේ මේ අපි මේ අපේ තිබෙන දේශීය කර්මාන්ත එහෙම නැත්නම් ඒවා විකුණන්න හදනවා කාට හරි දෙන්න හදනවා වෙන අය ගෙනල්ලා ඒවා දියුණු කරන්න හදනවායි කියන එක. හැබැයි එතුමා ඒ සංකල්පයන් වලින් පිටව රජයේම තියාගෙන ඒවා සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. එම නිසා අපි එතුමාගේ ඒ කාර්යක්ෂමභාවයටත් එතුමා ඒ කරන කර්තව්‍යයටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි දන්නවා මේ අමාත්‍යාංශය දෙකක් තිබෙනවා. ඒ තමයි ඩිජිටල් යටිතල පහසුකම් සහ විද්‍යා තාක්ෂණක අමාත්‍යාංශ දෙක. ඒ අමාත්‍යාංශ දෙක භාරව සිටින ඒ ගරු අමාත්‍යවරුන් ඉතා දක්ෂ තරුණ අමාත්‍යවරුන්. අපි දන්නවා ඩිජිටල් අමාත්‍යාංශය ගත්තහම අපේ ගරු අජිත් පී පෙරේරා අමාත්‍යතුමාට බහර දීලා තිබෙනවා මේ රටේ ඒ ඩිජිටල් යතර පහසුකම් සෑම තැනටම ලබා දෙන්න. අපි ඩිජිටල් කරණය ගැන සහ ඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනකොට අපිට ඉතිහාසය ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. 1800 ගණන්වල අපි දන්නවා එදා මේ ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවය ආරම්භ වුණා. ඒක ආරම්භ වුණේ විශේෂයෙන්ම එදා අපි දන්නවා කපු වියන රෝදයේ තාක්ෂණය කිරීම සහ කපු කර්මාන්තයේ එදා ඒ ෆැක්ටරි නැත්නම් කර්මාන්ත ශාලා තාක්ෂණය ඇතුළත් කිරීම නිසා ඒ එතන ඉඳන් ඒ විප්ලවය පළවෙනි කාර්මික විප්ලවය ආරම්භ වෙලා ඒ තාක්ෂණයත් එක්ක ඉදිරියට ආව. එතකොට දුම්රියද ඒ වගේම රතවාහන සෑදීම ඒ වගේම ඉදිරියට ගිහින් දෙවෙනි කාර්මික විප්ලවවලට ඇවිල්ලා තුන්වෙනි එකටත් ඇවිල්ලා තාක්ෂණය වැඩියෙන් පාවිච්චි කරන්න පටන් ගන්න අද මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ කර්මාන්ත ගැන කතා කරපුවාම එහෙම නැත්නම් එදා අපි දන්නවා තෝමස් කාලයිල් එහෙම නැත්නම් ඒ වගේම ජෝන් ස්ටුවර්ට් මිල් මේ විද්වතුන් කිව්ව දෙයක් තමයි ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් කර්මාන්ත කියන්නේ මේ මිනිසා කරන සෑම ක්‍රියාවක්ම. අද මිනිසා කරන සෑම ක්‍රියාවක්ම එකතු වෙලා තමයි මේ තාක්ෂණයත් හැදිලා තිබෙන්නේ. ඒ මේ තාක්ෂණයත් එක්ක හැදිලා අද ඇවිල්ලා තියෙන එක අද අපිට අපේ අතේ මේ ස්මාර්ට් ෆෝන් එකක් ඉඳන් වැඩ කරන්න පුළුවන් තාක්ෂණයක් ඇවිල්ලා තිබෙනවා. ඩිජිටල් කරණය ක්‍රමයක් ඇවිල්ලා තිබෙනවා. අද මේ තාක්ෂණය අපි දන්නවා මේ තාක්ෂණය සෑම දෙනාටම අද ලබා ගන්න පුළුවන්. අද හතරවෙනි විප්ලවයට ඇවිල්ලා තියෙනවා මේ තාක්ෂණ විප්ලවයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විප්ලවය දිහා බලනකොට එදාටත් වඩා වෙනස්. මොකද එදා ඒ තාක්ෂණයේ එහෙම නැත්නම් ඒ කාර්මාන්ත අයිති අයට පමණයි මේ බලය තිබ්බේ. නැත්නම් ඒ අය තමයි මේ රටේ ලෝකයේ එදා මේ අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත්තේ. අද මේ තාක්ෂණය මේ හතරවෙනි කාර්මික විප්ලවයත් එක්ක ඇවිල්ලා තිබෙන තාක්ෂණය ඩිජිටල් කරණය නිසා සෑම දෙනාටම දේශපාලන සමාජයේ වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. සෑම දෙනාටම ලොකු කුඩා කාට වුණත් අද මේ රට තුළ ලෝකයා තුළ පුළුවන් වෙලා තියෙනවා තමුන්ගේ අදහස් මාරු කරන්න, ඒ වගේ අදහස් ලබා ගන්න, තමුන්ගේ අදහස් සමාජයට දක්වන්න. මෙම කරවත් කර්තව්‍ය තුළින් අද අපි මේ තාක්ෂණය, අපි දන්නවා පංගුවක් අය මේ තාක්ෂණය වැඩි දියුණු වෙනකොට කියන නැත්නම් සෝෂල් ඩිටර්මිනිස්ට් ඒ අය මොනවද කියන්නේ, මේ තාක්ෂණය අපි අපේ ඉන්න ජනතාවව අරගෙන තාක්ෂණය තමයි අපිව පාලනය කරන්න කියලා. හැබැයි ඒ දේ නෙමෙයි, අද අපි තාක්ෂණය අපි අරගෙන ජනතාව ඒ තාක්ෂණය පාලනය කරන කල්මනාකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන් වැඩපුළුවලක් අපි හදාගෙන යා යුතුයි කියන එක අපි කියන. මොකද අද හොඳම උදාහරණේ තමයි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියොත්, අපි දන්නවා කවුරු හරි ගිහින් වැඩක් කරගන්න ගියොත්, බලපත්‍රයක් ලබා ගන්න ගියොත්, සහතිකයක් ලබා ගන්න ගියොත් විශාල ප්‍රමාණයක් කාලේ අපි විනාශ කරන්න ඕනේ. මොකද ෆයිල් එකක් එක මේසෙන් අනිත් මේසෙට යනවා, ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ගාවට යනවා, ලේකම්තුමා අස්සම් කරන්න පැය ගාණක් යනවා. ඒතකොට අර ජනතාවගේ කාලය, ඉතා වටිනා දේ තමයි අද ලෝකයේ කාලය විශාල කාලයක් ප්‍රමාදයක් ඇති වෙනවා. හැබැයි මේ ඩිජිටල් ක්‍රමණය එක්ක අපි මේවා මේ ප්‍රාදේශ සභා ප්‍රාදේශ ලේකම් කාර්යාල මට්ටමින් අපි දන්නවා ගරු අමාත්‍යතුමා මේ ඇති කරලා තියෙනවා. මං හිතන්නේ ඊ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ 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 දේ කරලා තිබෙන්නේ මුළු මං හිතන්නේ ෆයිබර් ඔප්ටික් ඔක්කොම මුළු මේ යටිතල පහසුකම් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම යොදවලා ඒ හරහා ඉක්මනට සේවය ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුවෙන සේවය ජනතාවට ඉක්මනින් ලබා ගන්න පුළුවන් වෙන ආකාරයට වැඩ කරන්න. අද මේ තාක්ෂණයන් පාවිච්චි කරලා අපේ ජනතාවට විගසින් සේවය ලබා දෙන්න පුළුවන් නම් පය දෙකක් තුනක් ගිය සේවය විනාඩි 20කින් ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තුලින් තමයි අද දියුණුව කියන එක මේ රට තුලත් ලෝකෙ තුලත් ඇති වෙන්නේ. එදා අපි දැක්ක දෙයක් තමයි තාක්ෂණය නැතුව අපි විශාල රටවල් තිබ්බා බ්‍රිතාන්‍ය, ඒ වගේ දකුණු ඇමරිකා මේ වගේ රටවල් දිහා බලපුවාම එදා තාක්ෂණය නැති තිබ්බ කාලේ 2100 ගණන්වල මේ කට්ටියගේ වර්ධනය, ආර්ථික වර්ධනය අවුරුද්දකට තිබ්බේ 100.2%. හැබැයි තාක්ෂණය එක්ක රටවල් ඉදිරියට යනකොට ආර්ථික වර්ධනය 100.2%, 100.3%, ඒ වගේ වැඩි වෙන්න පටන් ගත්තා. අද මේ නවීකරණයත් එක්ක මේ අපිට ලැබිලා තියෙන මේ සම්පත, ඩිජිටල් කරණය, මේ තාක්ෂණය අපි හරියාකාරව පාවිච්චි කරලා ඉදිරියට යා යුතුයි. එතකොට අපට ඒ තුලින් විශාල වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ අද කාර්යක සභාපතිතුමනි ඉතාම වැදගත් දේ තමයි මේ තාක්ෂණය තුලින් රටේ විනිවිදභාවය, රටේ මේ යැමෙන හොරකම්, ඒ වගේම අද අප රටට අවශ්‍ය දෙයක් තමයි ඇගයීම් කියන දේ. එහෙම නැත්නම් ඉවැලියුේෂන්, මේ ඔක්කොම මේ තාක්ෂණය හරහා, ඩිජිටල් කරණය හරහා මේ ආයතන ඔක්කොම එකට ගෙනල්ලා කරන්න පුළුවන්. අපි ව්‍යාපෘතියක් කරනවා නම් ඒ ව්‍යාපෘතියේ මුල ඉඳන් අගට යන සෑම දෙයක්ම බලලා හරියාකාරව ඉටු කරන්න පුළුවන් මහජනතාවට පේන්න, මහජනතාවට ඒ කරන ව්‍යාපෘතියේ වැඩසටහන් කොහොමද කියලා අන්තර්ජාලය හරහා බලන්න පුළුවන් වැඩසටහන් අද අපට කරන්න පුළුවන්. ඒ තුලින් මේ කරප්ෂන්, එහෙම නැත්නම් මේ රටේ වෙන හොරකම් අඩු කරන්න පුළුවන් කියන එක.
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක් විතර තියෙන්නේ.
මොකද්ද?
මිනිත්තු දෙකක් විතර තියෙනවා.
බොහොම ස්තුතියි කාර්ය සභාපතිතුමනි. ඒ වගේම අද අපි මේ දේ කතා කරනකොට අපි තාක්ෂණය ගැන ඒ විදිහට කතා කරනකොට අපි මේ අමාත්‍යංශ ගැන කතා කරනකොට අපි සුජීව සේනසිංහ මැතිතුමාගේ අමාත්‍යංශයේ විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයට විශාල මුදලක් ලැබිලා නැහැ. හැබැයි එතුමාගේ දක්ෂතාවයෙන් ගමට ඒ විද්‍යාව තාක්ෂණය ගෙනහිල්ලා සංවර්ධනය කළා, ඒ දක්ෂ තරුණ තරුණියන් ඉදිරියට අරගෙන ඒ විද්‍යාත්මක දැනුම ඒ අයට ලබා දීලා ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙල හදාගෙන ගිහින් තිබෙනවා. මොකද අපි දන්නවා ගමේ ඒ දරුවන්ට ඒ සම්පත් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ අයට ඒ ඉදිරි ගමනක් තියෙනවයි කියන එක අපි මතක් කරන්න ඕනේ. අපි ඒකට එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ අජිත් පෙරේරා ඇමතිතුමාගේ අමාත්‍යංශයේ යොස්සේ විශාල වැඩ කටයුතුක් කරලා තිබෙනවා. ඒ තමයි මේ ඊ පළාත් පාලන වැඩසටහන, ඒකාබද්ධ සුභසාධක කළමනාකරණ වැඩසටහන, ඒකාබද්ධක සේවක අධ්‍යසාධක වැඩසටහන, මේ වගේ දේවල් කරනකොට මං හිතන්නේ එතුමා කොමන්, එහෙම නැත්නම් මේ සෑම දිනාටම සෑම ආයතනකම පොදු ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හදලා මේ වැඩ පිළිවෙල මොකද මේ දත්ත හුවමාරු කරගත්තහම තමයි ආයතන මට්ටමින් ලේසි වෙන්නේ මේ වැඩේ කරන්න ඒ දේ කරගෙන යනවා. ඒ වගේම අද මම එතුමාගෙන් අහන්න කැමති මොකද මේ සෑම දෙයක්ම කරනකොට අපි ලෝකේ නූතන ලෝකයක් එක යා යුතුයි. අපේ පාස්පෝර්ට් එක එහෙම නැත්නම් අපේ ගමන් බලපත්‍රය ගත මම හිතන්නේ කල්පැනිච්ච ගමන් බලපත්‍රයක්
තිබෙන්නේ.
මට විනාඩියක් දෙන්න කරු තාර්කික සභාපතිතුමනි. මේ ගමන් බලපත්‍රයේ අද බයෝමෙට්‍රික්ස් නැත්නම් ජීව දත්ත නැහැ. අපේ ඩෙන්ටි කාඩ් එක ගත්තත් ඒ වගේ. ඉතින් මේවා අපි නූතන ලෝකයක් එක්ක යන්න පුළුවන් විනිය විදියට වැඩපිළිවෙල හදන්න ඕනේ. මොකද මේ තුලිනුත් මේ රටේ තියෙන හොරකම් හොරෙන් ගමන් කරනවා නම් ඒවා නවත්වා ගන්න මේ වගේ ක්‍රියාදාමයන් නවත්වා ගන්න පුළුවන් වැඩසටහන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනික් කාරණය තමයි මේ සියලුම දේ කරනකොට අපි දන්නවා අපට මේ තාක්ෂණය මේ ඩිජිටල් කරණයත් එක්ක හොඳම රට තමයි උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් එස්ටෝනියාව. එස්ටෝනියාවේ සෑම දෙයක්ම පාර්ලිමේන්තුවට කියන්නේ පේපර්ලස් කැබිනට් එකක්. කවදාකවත් මේ පත්‍රිකාවක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අපිට ගරු කතානායකතුමා මේ කම්පියුටර් ගෙනල්ලා දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඊ පාර්ලිමේන්තුවක් හැටියට හරවලා තියෙනවා. ඒ වුණාට ඒත් අපිට කනගාටුයි කියන්නේ තාම පරිසරය දූෂණය වෙන මේ වැඩසටහන පොත් ගොඩාක් මෙතනට ගෙනල්ලා තියෙනවා. ඇයි අපිට මේ කම්පියුටර් එක ඇරලා මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ පත්‍රිකා මේ එන දේවල් කතා මේවා බලන්න බැරි? ඉතින් එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. අපි එතෙන්ට යා යුතුයි. එම නිසා අපේ ගරු ඇමතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අපි අහන්න ඕනේ මේ මොකද්ද මේ පාස්පෝර්ට් එකට වෙලා තියෙන්නේ? ඒ වගේම ඊ අධ්‍යාපනය ඒ ඊ සෞඛ්‍ය වලට මොනවද කරන්න කියන එක. බොහොම ස්තුතියි.
ගරු ඇමතුමා
කාරණයට මම පිළිතුරක් දෙන්න අවශ්‍යයි. දැනට තිබෙන හැඳුනුම් පතත් ඒ වගේම අපේ විදේශ ගමන් බලපත්‍රයත් මේ දෙකම නවීකරණය කළ යුතුයි. ඒ වගේම ඒවට දත් ඇතුළත් විය යුතුයි. ඊට පදනම විදිහට අපි උපන්න සහතිකය, විවාහ සහතිකය සහ මරණ සහතිකය මේ ඩිජිටල් කරණයට අවශ්‍ය ආකෘතියට සකස් කිරීම දැන් කරලා තිබෙනවා. ඒ වගේම එයින් උපන් සහතිකර අදාළව ගැසට් නිවේදන නිකුත් වුණා. විවාහ සහ මරණ සහතිකර අදාළව ගැසට් නිවේදන ඉතාම නුදුරේ නිකුත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඊ පොපියුලේෂන් රෙජිස්ටර් එක තමයි මේ හැම දෙයකම අවශ්‍ය මූලික දේ. කියන්නේ මුළු ජනගහණයම ඩිජිටල් කරණයට ලක්වෙච්ච එක රෙජිස්ටරයක ඉන්නට ඕනේ. ඒක අපිට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නීති යටතේ ඒ සඳහා අවශ්‍ය නීතිය දැන් සකස් වෙලා තිබෙනවා. දැන් අපි මේ සඳහා අවශ්‍ය තාක්ෂණය තමයි අපිට දැන් ගැටලුව තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි ඒ උපන් සහතිකයේ මරණ සහතිකයේ විවාහ සහතිකයේ කියන දේ ඩිජිටල් කරණයට අවශ්‍ය විදිහට සකස් කරගන්නවා. ඉන්පසුව ඊ පොපියුලේෂන් රෙජිස්ටරය අපි සකස් කරගන්නවා. ඒත් එක්කම ඔබතුමා සඳහන් කරපු ආකාරයේ බයෝමෙට්‍රික් සහිත අපි විදේශ ගමන් බලපත්‍රයත් ඒ වගේම හැඳුනුම් පතත් ලබා දීමට පියවර ගන්නවා. ඒක අවසාන අදියරටයි අපි සකස් කරලා තියෙන්නේ. නමුත් ඉක්මනින්ම කරන බව ඔබතුමාට කියන්න අවශ්‍යයි.
ස්තුතියි.